ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sps.com.au/sinhalese.
අපි මනම් දැන් සූදානම් වෙමු මේ කෙවිලගේ සතියේ ලංකාවේ තතු වෙති පිළිබඳව කතා බහ කරන්න. විශේෂයෙන්ම මැතිවරණයක් නිමාවට පත් වෙලා අලිත් ආණ්ඩුවක් පිහිටවාගෙන සිටින මේ සමයේදී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධව කතා බහ කරන්න බොහෝ දෑ තියෙනවා, බොහෝ ප්‍රවෘත්ති නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් අද අගෝස්තු මාසයේ 31 වෙනිදා, තවත් මාසයක් ගෙවිලා ගිහිල්ලාමාරයි මාසයක අවසාන දවස වෙද්දි, කොහොමද ලංකාවේ දේශපාලනික තත්ත්වය මේ වෙනකොට? අපි සාකච්ඡාව ආරම්භ කරමු ශ්‍රී ලංකාවේ සිට ප්‍රවෘත්ති වාර්තාකරණයට දැන් සූදානම් ඉස්සිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් ලුක්ෂි සුබෝදෑසනක්.
අපි පටන් ගනිමුද අද සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ගැටලුව සම්බන්ධව සාකච්ඡා කරමින්. මොකද පහුගිය සතියේදී මම දැක්කා දැන් කාලයක් තිස්සේ ඉඳන් කියවෙන නම් වලට තවත් අලුත් නමුත් එකතු වෙනවා. මේ අලුත් නායකත්වය කාටද හිමි විය යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රුවන්, එතකොට නවීන්, කරු ජයසූරිය, ඒ විතරක් නෙමෙයි දැන් අලුතෙන් අර්ජුනත් එකතු වෙන හැඩක් තියෙන්නේ. දේශපාලනික පැත්තෙන් ගත්තොත් එහෙම මොකක්ද මේ වෙනකොට තියෙන තත්වයේ මේ කාරණාව සම්බන්ධයෙන්?
කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය නායකත්වය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්න කරමින් හිටපු කාලයක්. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේ පරාජයත් එක්ක ආයමත් නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. ඒ සාකච්ඡාවට පක්ෂ නායකත්වයේ මුල පුරලා තියෙනවා. උදාහරණයක් විදිහට කරු ජයසූරිය මැතිතුමා පක්ෂ නායකත්වයට මේ මොහොතේ සුදුසුයි කියලා පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනා වෙද්දී කරු ජයසූරිය මැතිතුමාම නිවේදනයක් මගින් තමන් මේ මොහොතේ පක්ෂයම් වගකීමක් බාර දෙනවා නම් පක්ෂය යාලි නගා සිටුවන්න ඒ නායකත්වය බාර ගන්න කටයුතු කරන්න සූදානම් කියලා තමන්ගේ කැමැත්ත ලිපියක් මගින්, ලියවිල්ලක් මගින් ප්‍රකාශයට පත් කරනවා. ඒක මාධ්‍යයට ඇවිල්ලා ඒක ජනගත වෙනවා අවසානයේදී. නමුත් අවසානයේ පක්ෂය ඇතුලේ නායමත් කාරණයක් වතුනේ තමයි කරු ජයසූරිය මැතිතුමා කතානායකවරයා විදිහට කටයුතු කරපු කාල සීමාවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක සක්‍රියව කටයුතු කරේ නැහැ, පක්ෂ සමාජිකත්වය අරගත්තේ නැහැ. එහෙමනම් මුලින්ම පක්ෂ නායකත්වය ගන්න කලින් කරු ජයසූරිය මැතිතුමාට පක්ෂ සමාජිකත්වය ගන්න වෙනවා කියන අදහසක් නිර්මාණය වෙනවා. ඒකට ඔහු ඉතා ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. ඔහු කියනවා තමන් පක්ෂයට සම්බන්ධ වුණේ, එකතු වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සමග ඒ කාලේ යාවජීව සමාජිකත්වයක් පක්ෂයෙන් ලබාගෙන. එතකොට මම එක්සත් ජාතික පක්ෂයේ යාවජීව සමාජිකයෙක්, අලුතෙන් පක්ෂ සමාජිකත්වය ගැනීමක් හෝ පක්ෂ සමාජිකයෙක් නොවේ කියන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය යුතු නෑ කියන අදහසක් මතුවෙනවා. ඒත් එක්සත් ජාතික පක්ෂයේ එහෙම යාවජීව සමාජිකත්වයක් කරු ජයසූරිය මැතිතුමාට නෑ කියලා ආයෙමත් සංවාද පිට සංවාදයක් දී සමග ජන බලවේගයෙන් කරු ජයසූරිය මැතිතුමාට ආරාධනය කරනවා. කරු ජයසූරිය මැතිතුමා කියලා කියන්නේ යම් ආගමික පසුබිමක් තියෙන, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන, පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන් දක්ෂ පරිණත දේශපාලනඥයෙක්. එක්සත් ජාතික පක්ෂය ඔය විදිහට නම් තමන්ට සලකන්නේ, තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සිටිය යුතු නැහැ, ඔහු සමගි ජන බලවේගයට එක්කාසු වෙන්න කියලා යම් ආරාධනාවක් ඔහුට කරනවා. ඒ අතරෙම ආයමත් විවිධ තැන්වලින්, විවිධ කණ්ඩායම් වලින් චෝදනා එල්ල වෙනවා මේ පක්ෂ නායකත්වය වෙනත් කෙනෙකුට දීලා සිද්ධ කරන්න උත්සාහ කරන්නේ සමගි ජන බලවේගයට පක්ෂයේ විජිනීමේ ක්‍රියාපිළිවෙතක් කියලා තමත් සමහරු කියන්න පටන් ගන්නවා. ඉතින් මේ අනුව එතනින් කරු ජයසූරිය මැතිතුමාගේ නායකත්වය පිළිබඳව බලාපොරොත්තුව ටිකෙන් ටික ඈතට යන ස්වභාවයක් තියෙනවා. නමුත් පක්ෂයෙන් නැටම් තැන්වලින් ඔහු නායකත්වයට සුදුසුයි කියලා ඉල්ලනවා. ඒ අතරේ ආයමත් වාර්තා වෙනවා රුවන් විජේවර්ධන මැතිතුමාට පක්ෂ නායකත්වය ලබා දෙන්න සූදානම්. ඒ අනුව ඒ සඳහා වැඩපිළිවෙලකුත් දියත් වෙනවායි කියලා කරුණු කාරණා වාර්තා වෙනවා. ඒ අතරේ ඊයේ දවසෙත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා මල්ලතු මහනායක ස්වාමීන් වහන්සේ බැහැදකින රුවන් විජේවර්ධන මැතිතුමා ගිහිල්ලේදී එහිදී ඔහු කියන්නේ තමන්ට පක්ෂ අභ්‍යන්තර සංවිධාන වලින් ආරාධනා තියෙනවා, ඉල්ලීම් තියෙනවා පක්ෂ නායකත්වය බාර ගන්න කියලා. හැමෝගේම ආශිර්වාදය යටතේ ඒ නායකත්වය බාර දෙනවා නම් පක්ෂය නගා සිටුවේ වැඩපිළිවෙලට තමන් සූදානම් කියන කාරණය රුවන් විජේවර්ධන මැතිතුමා මතු කරනවා. ඒත් සමගම අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාගේ අදහස පිළිබඳව ඔබ කරුණු දැක්වුවා. ඔහුගෙනුත් මාධ්‍යවේදීන් ඊපින්නේ ප්‍රශ්න කරනවා පක්ෂ නායකත්ව වක්‍රීමක් බාර දුන්නොත් තමන් මේක ලබා ගන්න සූදානම්ද කියලා. ඔහු කියනවා ඔව් මම සූදානම්, මේ වැනි වක්‍රීමක් දුන්නොත් අරගෙන පක්ෂය නැගිට්ටවන්න තමන් සූදානම් කියන කාරණය මතු කරන අතරෙම ඔහු කියනවා මේ වෙලාවේ වඩා සුදුසු කරු ජයසූරිය මැතිතුමා මේ වගේ අවස්ථාවක පක්ෂ නායකත්වයට පත් වෙනවා නම් කියන අදහස ඉදිරිපත් කරනවා. මේ අදහස ඉදිරිපත් වී යද්දී රුවන් විජයවර්ධන මැතිතුමාම කියනවා පක්ෂ නායකත්වය තමන් සමග කිව්ව දිගින් දිගටම මේක ඇදගෙන යන්න කල්මරන්න සූදානමක් නැහැ. මේ සතිය ඇතුළත රාජකීය සිකුරාද වෙද්දී මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙයි. පක්ෂ නායකත්වය කවුද කියන කාරණයක් මතු කරයි කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමක් තියෙනවා. එහිදී අවසාන තීරණයක් අරගනී කියන අදහස රුවන් විජයවර්ධන මැතිතුමාත් මතු කරනවා. ඉතින් තවමත් රට ඇතුළේ සංවාද වෙනවා විතරයි. අර ඔබ නවීන් දිසානායක මැතිතුමා පිළිබඳව කිව්වා ඔහුගේ නම වර්තමාන පක්ෂ නායකත්වය හෝ පක්ෂය තුළ එතරම් ලොකුවට කරලියට ආපු බවක් පේන්නේ නැහැ. නමුත් තමන්ගේ මාමණ්ඩිය වන කරුණ ජයසූරිය මැතිතුමා නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් යම් සහයෝගයක් එහෙම නැත්නම් යම් කැමැත්තක් නවීන් දිසානායක මැතිතුමා තුළ තිබෙන බවටත් යම් අදහසක් තිබෙනවා. නමුත් තව කෙනෙකුව පත් කරන්න නෙමෙයි නවීන් දිසානායක මැතිතුමාටත් නායකත්වය පිළිබඳ සිහිනයක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් තිබෙන බව අපිට කියන්න වෙන්නේ. මැතිවරණ වේදිකාවේ රයිල් වික්‍රමසිංහ මැතිතුමාත් ළඟ තියාගෙන ඔහු කිව්වා ඊළඟ නායකත්වය බාර ගන්න තමන් සූදානම් නායකතුමනි කියන අදහසකුත් ඔහු මතු කරලා තියෙනවා. ඉතින් ඉල්ලීම් කීපයක් තිබෙනවා. වජිර අබේවර්ධන මැතිතුමාගේ නම එතන තියෙනවා. ඔහුත් ඒ පිළිබඳව පක්ෂ බල මණ්ඩල හරහා ඉහළට දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඉල්ලීම් ගණනාවක් තියෙනවා. නමුත් තවමත් නායකත්වයට කවුද පත් වෙන්නේ කියන කාරණේ විසඳිලා නැහැ. බොහෝ විට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමත් එක්ක මේ සතියේ ඒ ප්‍රශ්නේ විසඳෙයි කියන විශ්වාසයක් තිබෙනවා. හැබැයි එවැනි විශ්වාස මේට කලිනුත් තිබුණා. උනේ දිනෙන් දින කල් ගිය නිසා නායකත්වයට කෙනෙක් පත් වුණේ නැවේ. බලමු මේ සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අරගෙන ඒක අපිට දැනගන්න පුළුවන් වේවිද කියලා.
දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ මන්ත්‍රීවරුන්ගේ යම් ඉල්ලීමක් පිළිබඳවත් අපිට වාර්තා වෙනවා මේ නායකත්ව ප්‍රශ්නයට අමතරව. අපි දැන් අපි දන්නවනේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කඩාගෙන ගියානේ සමගි බලවේගය කියලා. දැන් මේ බිම් මට්ටමේ සිටින මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතැම් අය සහයෝගය දක්වලා තියෙනවා සමගි ජන බලවේගයට. දැන් මේ අයට විනයානුකූල පියවර ගනීද ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයෙන්? මේ සම්බන්ධව ඔවුන් තුල බියක් සහ කුකුසක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් යම් ඉල්ලීමක් තියෙනවා කියලත් අපිට වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ට මේ ආකාරයෙන් මේ විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම හෝ පක්ෂයේ නිරපාහැරීම සිදු කරන්න එපාය කියලා. මේ තත්වයට මුල් වෙලා තියෙන හේතුව මොකක්ද මනෝජය? කියන්නේ ඉහළ පාලනාධිකාරීන් යම් බලපෑමක් ඇති වෙලා තියෙනවද, නැත්නම් ඔවුන් විසින්ම මේ ඉදිරියේදී ඇතිවේයයි සැක කරන කාරණාවක් මත සිදු කරන ඉල්ලීමක්ද, මොකක්ද මේ ඇතුළාන්තය?
ඔව්, දැන් ඍජුවම සමගි ජන බලවේගයත් එක්ක එක්කාසු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු, ඒ කඳවුරේ හිටපු, විශේෂයෙන් එක්සත් ජාතික පෙරමුණත් එක්ක හිටපු මන්ත්‍රීවරුන් 85ක පමණ පිරිසක් සමගි ජන බලවේගයට ඍජුව සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වුණා. සහ ඔවුන් දැන් ඡන්දෙට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලලා සමහරු පාර්ලිමේන්තුව ඇවිල්ලා සමහරු ගෙදර ගිහිල්ලා තියෙනවා. 54 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට සමගි ජන බලවේගයේ කණ්ඩායම නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔවුන්ට පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම, ආසන සංවිධායකකම් අහෝසි කිරීම අවසාන කාලේ සිද්ධ වුණා. නමුත් එහි තවදුරටත් වළංගු භාවයක් නැති වෙන්නේ මේවා කර්ලියට ඇවිල්ලා සක්‍රීය මට්ටමේ ප්‍රතිඵල දෙන්න තැනට එන්න හදනකොටම මහමැතිවරණය ඇවිල්ලා ඒ ජයග්‍රහණය පරාජයට අහුරු වුණා. එතකොට තවදුරටත් සමගි ජන බලවේගයත් එක්ක හිටපු අයට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීකම් අයින් කරාද නැද්ද කියන එකේ බලපෑමක් නැහැ. මොකද ඔවුන් සමගි ජන බලවේගයත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ. නමුත් පළාත් පාලන ආයතන නියෝජිතයින් පළාත් සභා මන්ත්‍රීවරුනුත් සමගි ජන බලවේගයට උදව් කරා. ඉතින් ඒවැ ප්‍රතිඵල විදිහට මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ ආසන 54ක් සමගි ජන බලවේගයට ලැබිච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විතරයි එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ඇතුලේ බිම් මට්ටමේ නියෝජනය පහළ මට්ටමේ මන්ත්‍රීවරු මේ සමගි ජන බලවේගයට උදව් කරලා තියෙනවා. ඒ අනුව ඒ අයගේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුර අහිමි කරමින් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්න මීට කලින් තීරණය කරලා තිබුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරලා එහෙම නැත්නම් තමන්ගේ මන්ත්‍රීතුර අහෝසි කරලා මේ කරගෙන යන තීරණය ඉදිරියට ක්‍රියාත්මක කිරීම වළක්වන්න කියලා එහෙම නැත්නම් මේ පිළිබඳ ගැසට් නියෝග නිකුත් කරන්න එපා කියලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් 40ක් විතර අභියාචන අධිකරණයේ හැම පෙත්සමක් අරගෙන ආවා. ඒ පෙත්සම දැන් සලකා බැලීම සිද්ධ වුණා පහුගිය දවසේ 28 වෙනිදා. කොහොම වුණත් ඒක තවදුරටත් ඉදිරියට ගියා. ලබන දෙවෙනිදා සැප්තැම්බර් මාසේ දෙවෙනිදා වැඩිදුර කරුණු සලකා බැලීම සිද්ධ කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ තීරණය අනුව තවදුරටත් ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ යටතේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඉදිරියට කටයුතු කරන්න පුළුවන්ද, නැත්නම් ඒ අවස්ථාව අහිමි වෙයිද, අධිකරණයේ දෙන තීන්දුව අභියාචන අධිකරණයේ හැමෝම ගොනුකරපු පෙත්සමත් එක්ක ඔවුන්ට ලැබෙන තීන්දුව මොකක්ද කියලා අපිට බලාපොරොත්තු වෙන්න ඉන්න සිද්ධ වෙනවා. 28 වෙනිදා මේ පෙත්සම විභාගයට ගත්තා වගේම වැඩිදුර කරුණු සලකා බලන්න සැප්තැම්බර් මාසයේ දිගදී මේ බලත අනිත් දවසේ ඒ කටයුතු සිද්ධ වෙන්නයි දැනට නියමිත වෙලා තියෙන්නේ.
දැන් ඔය එක්සත් ජාතික පක්ෂයේ බිමට්ට මේ සිටින මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම ඔයාකාරයෙන් වෙන අතරතුරේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන්ගේ යම් ඉල්ලීමක් සම්බන්ධවත් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ තමයි මේ වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒ කියන්නේ පොහුට්ටු පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවයට එන්න කියලා උන්ගෙන් යම් ඉල්ලීමක් තියෙනවා කියලා. අපි දන්නවා බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට කලිනුත් මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කරන අවස්ථාවලදී එකහෙළම් ප්‍රතික්ෂේප කළා තමන්ගේ වෙනි වූ කැමැත්තක් නැහැ, තමන් ජාතික සංවිධායකවරයා විදිහට ඉන්න කැමතියි කියලා. දැන් නොයෙකුත් කතා මේ තොරතුරත් එක්ක බැඳෙනවා. ද්විත්වපුර වැසිභාව සම්බන්ධ කාරණා, එතකොට බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ජාතික ලයිස්තුවෙන් ඇතුළට ගන්නට ඕන හන්දා, ජාතික ලයිස්තු මන්ත්‍රීදුරයට එතරම් ප්‍රබල නොවන සමාජිකයන් ඇතුළත් කළා මේ ජාතික ලයිස්තු මන්ත්‍රීදුරය ලබා දීමේදී පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින්. මේ වගේ නොයෙකුත් කතන්දර මේකත් එක්ක බැඳිලා තියෙනවා. අපි සත්‍ය පසුබිම් විමසලා බලමු මනෝජ්. ඇත්තට මෙහෙම ඉල්ලීම පසුපස මොකක්ද බැඳිලා තියෙන කාරණා අපි පුළුල්ව කතා බහ කළොතින්?
ඔව්, මැතිවරණයෙන් දිනපු පාර්ලිමේන්තු ආපු විධායක ව්‍යවස්ථාදායක බලතල හුවමාරු කරගත්තු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇරුණට පස්සේ තවත් කුළුණක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිමත්ව ඉදිරියට එනවා. ඒ තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා, ජාතික සංවිධායකවරයා, ඌ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරේ නිර්මාතෘ. නමුත් එතුමා පාර්ලිමේන්තුවෙන් අකමැති බව, පිටිපස්සේ ඉඳලා මේ කරන භූමිකාව තවදුරටත් කරගෙන යන සූදානම් බව ඔහු කියනවා. සමහර තැන්වල ඔහු අනේ ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුව ආවේ නෑනේ කැපකිරීම කරානේ කියන අදහසක් සමාජය තුළක් තියෙනවා. හැබැයි බැලු බැල්මටම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක නෛතික බලපෑමක් තියෙන ඕට පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ ලබා ගන්න බැරි. ඒ තමයි ඔහු ද්විත්ව පුරවැසියෙක්. ඇමරිකානු පුරවැසි භාවයේ ඔහුට තිබෙනවායි කියන කාරණය සාකච්ඡා වෙනවා. ඒ පුරවැසි භාවයේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉවත් කරගත්තා හෝ ඉවත් කරගන්න ගත්ත උත්සාහයක් පිළිබඳව තොරතුරු නැහැ. ඒ අනුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසි භාවයේ කියන කාරණය පදනම් කරගෙන බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවට එන්න බෑ. එනවනම් අලුතෙන් කියන ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ අලුත් ව්‍යවස්ථාවකදී ද්විත්ව පුරවැසි භාවයේ සම්බන්ධයෙන්ම වගකී ඉවත් කරගන්න ඕනේ. එහෙම සංවාදයකුත් තියෙනවා. හැබැයි දැන් අලුත් ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසි භාවය කියන ප්‍රශ්නය මන්දට පාර්ලිමේන්තු නියෝජනයකදී ද්විත්ව පුරවැසි භාවය කියන එක ප්‍රශ්නයක් නොවේවි කියන අදහසකුත් තියෙනවා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ කතා කරන වෙලාවේ. කොහොම වුණත් ඊට පාර කැපීමක්ද, ඇත්තම නවක මන්ත්‍රීවරුන්ගේ උත්සාහයක්ද, නැත්නම් වෙන බලාපොරොත්තුවක්ද කියන කාරණය කෙසේ වෙතත් පහුගිය දවස්වල නෙළුම් මාවතේ තිබුණු නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාර්යාලයේ තිබුණු මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අදහස් දක්වනවා. විශේෂයෙන්ම ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය පරීක්ෂණ සම්බන්ධෙනුත් කතා කරපු ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඔහු කියනවා ද්විත්ව පුරවැසි භාවයේ තියෙන බැසිල් රාජපක්ෂ කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ට සමාන කරන්න එපා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුරවැසි භාවයේ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණානේ. ඉතින් බැසිල් රාජපක්ෂ කියන්නේ මේ රටේ පුරවැසියෙක්. රාජපක්ෂ බීතිකාව ඔළුවෙන් අයින් කරගෙන මේක වඩා සාධනීය මේ කරුණ දිහා බලන්න කියලා ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරලා අලුතෙන් පාර්ලිමේන්තුවට ආපු ගම්පහ දිස්ත්‍රික්කයේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කියනවා රට ගොඩනගන්න නායකත්වය ලබා දෙන්න පාර්ලිමේන්තුවට එන්න කියලා තමන් නවක මන්ත්‍රීවරයෙක් විදිහට බැසිල් රාජපක්ෂ මහත්මයාට ආරාධනා කරනවා කියලා. ඒත් එක්කම මාගලේ දිස්ත්‍රික්කයේ රෝහණ දිසානායක මන්ත්‍රීවරයා කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්මයා විශාල දැනුමක් තියෙන නායකයෙක්, ඒ හින්දා ඔහු පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියලා. මේ අදහස් අතරේ බැසිල් රාජපක්ෂ මැතිතුමාම කොළඹ තිබුණු උත්සවයකින් පස්සේ මාධ්‍යයට අදහස් දක්වනවා. මාධ්‍යත් මේ පිළිබඳව විමසනවා. ඔහු කියන්නේ රටේ ජනතාව තමන්ට ආරාධනා කරොත් ඒ පිළිබඳ හිතලා බලන්න තමන් සූදානම්. නමුත් දැනට මේ ඉන්න විදිහටම ඉන්න තමයි තමන් කැමති කියලා ඔහු කියනවා. එතකොට ඔහු කියන අහනවා ව්‍යවස්ථා සංශෝධනයක් ඉස්සරහට තියෙනව නේද කියන කාරණේ මතු කරද්දී ඔහු කියනවා අපිට 150ක් අවශ්‍ය නැහැ, අපිට 113ක් තිබුණා නම් හොඳටම ඇති. හැබැයි 150 අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට. ඉතින් අපි ව්‍යවස්ථා සංශෝධනය නම් කරනවා, ඒ සඳහා ක්‍රියා කරනවා කියන අදහස ඔහු යොමු කරනවා. ඉතින් මේ සියල්ල විසඳලා එද්දී නෛතික බාධාව ඉවත් වුණොතින් ඇතැම් විට ලෝ ජාතික ලයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට එයි. ඒ සඳහා ඌට වැඩ කරගෙන යන්න වගකීමුත් ලැබෙයි කියන අදහසක් තියෙනවා. මොකද කැබිනට් අමාත්‍යවරු 30 දෙනෙක් පත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට 30ක් පත් කරලා නැහැ. එතනත් අවශ්‍ය නම් ඉඩ තියෙනවා. වගකීම් දරන්නත් පුළුවන්. අපි බලමු ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධන මග විවර වීම ඔවුන්ගේ බලාපොරොත්තු මේ සියල්ලත් එක සැසඳිලා මොකද්ද වෙන්නේ. බ්‍රසිල් රාජපක්ෂවතුමා පාර්ලිමේන්තුවේද ඇවිල්ලා ඒ ආණ්ඩුවේ වගකීම් බහර ගනීද කියලා අපිට ඉදිරියේදී බලන්න පුළුවන්.
ඔව්, සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ කියලා පාඨය බොහොම අදාළ වෙන පාඨයක් දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී අපි බලාගෙන ඉඳිමු කොයි වගේ තත්වයක් ඉදිරියේදී උද්ගත වේවිද මේ කාරණාව සම්බන්ධයෙන් කියලා. ඊළඟ අවධානය ව්‍යවස්ථා සංශෝධනයට යොමු කරමු මනෝජ්. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ජනාධිපතිවරයාගේ පළමු පාර්ලිමේන්තු කතාවේදීම ඉඟි කළානේ. ඊට පස්සේ අපි මේ විශේෂාංගයෙන් තොරතුරු ගෙනාවා 19 වෙනි සංශෝධනය වෙනස් කරලා 20 වෙනි සංශෝධනය ගෙනීම සඳහා වන ඒ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා කියලත්. දැන් ව්‍යවස්ථා සංශෝධනයක් ළඟ ළඟම එනවා කියලා තමයි ඉඟි පළවෙන්නේ. දැන් මේ මාසයක් දෙකක් වගේ කාලයකදී මේක ආරම්භ වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කැමති වැඩිදුර විස්තර දැනගන්නේ සම්බන්ධයෙන්ොත්.
ඔව්, ව්‍යවස්ථා සංශෝධනයක් කෙන එක කොහොමත් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි දැන් පළවෙනි කාර්යභාරයට පත් වෙලා තින්නේ අයවැය ගේන්නත් කලින් ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඉන්න. දැන් නොවැම්බර් මාසයේ අයවැයනේ ඉඳ අලුත් අයවැයනේ ඉඳ ඔක්තෝබර් මාසයේ ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඉන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කලින් 19 වෙනි සංශෝධනයේ තියෙන හිතකර බව දිගින් දිගටම වර්තමාන ආණ්ඩු පාර්ශවය විපක්ෂයේ ඉන්නකොට සඳහන් කළා. ඒකකොට 19 තියෙන වෙනස් කරගන්න බලාපොරොත්තු වෙන තැන් වෙනස් කරගෙන අලුතෙන් 20 වෙනි සංශෝධනය එයි කියලා බලාපොරොත්තුවක් තියෙන එකට හේතුව පළවෙනි කැබිනට් රැස්වීමේදී ඊට අදාළ පත්‍රිකාව අධිකරණ ඇමතිවරයා අලි සබ්රි ජනාධිපති නීතිඥවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. දැන් දෙවෙනි කැබිනට් රැස්වීමත් පෞගේ සපීත වැටුණා. එහිදී ඒ සඳහා අනුමැතිය හිමි වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් එතකොට නොවැම්බර් මාසයේ අයවැයෙන්න කලින් ඔක්තෝබර් මාසයේ මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා 20 වෙනි සංශෝධනය සම්මත කරගනී කියන බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු ඇතැම් තැන් හොඳ තැන් ඒව ආරක්ෂා කරගන්න සූදානම් කියලා ආණ්ඩුවේ පාර්ශවයනොත් කියනවා. දැනට අපිට වාර්තා වෙන විදිහට ජනාධිපතිවරයාගේ දුර කාලය සඳහා වන සීමාව අවුරුදු 5 එම්මම තියෙයි. පාර්ලිමේන්තුවේ නිල කාලය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ව්‍යවස්ථා දායක සභාවේ ස්වාධීන කොමිෂන් සභාවල සංයුතියේ බලතලවල යම් සංශෝධන සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම ව්‍යවස්ථා දායක සභාව සහ විගණන කොමිසම අවෝසි කරන්න ඕන කියන යෝජනාත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධනොත් අවසන් තීරණයක් කරගෙන නැහැ. ඒ වගේම අගමිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණය මේ සඳහා විනිශ්චකාරවරුන් නීතිපති පොලිස්පති මේ වගේ තනතුරුපත් කිරීමේ ව්‍යවස්ථා දායක සභාවට ලබා දීලා තිබුණු බලතල අඩු කරලා ඒ බලය ජනාධිපතිවරයාට තරස් පත් වෙන්න පුළුවන් කියලා යම් යම් යෝජනා තියෙනවා. ඉතින් 19 වෙනි සංශෝධනයේ හොඳ තැන් තියාගෙන 19 වෙනි සංශෝධනය ඉවත් කළ යුතුයි කියන තැන් අයින් කරලා 20 වෙනි සංශෝධනය ඔක්තෝබර් මාසයේ වන විට අරගෙන එන්න සූදානමක් තියෙනවා කියන තොරතුරු තමයි වාර්තා වෙන්නේ.
හොඳයි, ඒත් එක්කම පාර්ලිමේන්තුවේ මේ ජාතික ලයිස්තු මන්ත්‍රීදුරුව වලින් කවුද ඇතුළට එන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තියෙන අර්බුදය, පුටු සම්බන්ධව තියෙන අර්බුදය පිළිබඳවත් අවධානය යොමු කරමු. අපි දන්නවා දැන් අපේ ජනබල පක්ෂයට විශාල අර්බුදයකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. අතුරුලිය රතන ස්වාමින් වහන්සේ සහ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ අතර තාමත් මේ තියෙන අර්බුදකාරී වාතාවරණයේ නිමාවක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම අතුරුදන් වෙලා හිටිය අපේ ජනබල පක්ෂයේ ලේකම් ස්වාමින් වහන්සේ ජනතාව ඉදිරියට පැමිණලා අදහසක් ප්‍රකාශ කළා තමන්ව පැහැරගත්තේ නැහැ කියලා. ඒ කාරණාවත් එතනින් විසඳුන මගට අපි දුටුවා පසුගිය සතියේදී. දැන් ජාතික ලයිස්තු අර්බුදයට මොකද වෙන්නේ? අපේ ජනබල පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ යම් සාකච්ඡා සිදු වෙමින් තියෙනවද? සුබදායක ආරංචි ලැබෙනවද? මොකද තත්ත්වය?
පාර්ලිමේන්තු මන්ත්‍රි ආසන 225න් 222කට තමයි තාම පුද්ගලයෙක් ඉන්නවිල්ලා වාඩි වුණේ. තවත් මන්ත්‍රීතුර 3ක් හිස්. ඒ 3න් එකක් කවුද කියලා අපි දන්නවා. දෙකක් කවුද කියලා දන්නේ නැහැ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා රත්නපුරෙන් දෙවනියට දිනපු මන්ත්‍රීවරයා. ඔහු තාම පාර්ලිමේන්තුව ආවේ නැහැ. ඔහු ගැන අපි ඉදිරියේදී කතා කරමු. අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීතුරේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුරේ හිස්. අපේ ජනබල පක්ෂය තවදුරටත් තමන්ගේ නියෝජිතය පත් කරලා නැහැ. මැතිවරණ කොමිෂන් සභාවත් ඒ පිළිබඳව නීති උපදෙස් ගන්න තීරණය කරලා තියෙනවා. කොහොම වුණත් දැන් සංඝ සමාජයෙන්ම ස්වාමීන් වහන්සේලාම විවිධ තැන්වලින් යෝජනා ඉදිරිපත් කරමින් ඉන්නවා. ශාසනයට වඩා ආසනය වෙනුවෙන් මරා ගන්න තත්ත්වයක් තමයි දැන් ස්වාමීන් වහන්සේලා අතරක් තියෙන්නේ. පහුගිය කාලෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙනුත් ඉල්ලීම් කරා ස්වාමින් වහන්සේලාට නාම යෝජනා ලබා දෙන්න එපා කියලා. සමාජයනුත් එවැනි ඉල්ලීමක් තිබුණා. ඒවට ප්‍රතිචාර විදිහට ඕ වෙනම් කාරණයක් වල ස්වාමින් වහන්සේලාට නාම යෝජනා ලැබුණේ උන්වහන්සේලා අපේ ජනබල පක්ෂය හරහා ඒ වරම ලබා ගන්න උත්සාහ කරා. නමුත් එක ජාතික ලේස මන්ත්‍රීදුරයක් පමණයි ඊට ලැබුණේ. ඒ මන්ත්‍රීදුරයක් අහෝසි කරන්න කියලා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලනවා කියලා ස්වාමින් වහන්සේලා විවිධ නිකායන් නියෝජනය කරමින් විවිධ තැන්වල අදහස් දැක්වුවා. ඉතින් ඒ අනුව ඇතැම් තැන්වලින් ඉල්ලීම් තියෙනවා ස්වාමින් වහන්සේලා පාර්ලිමේන්තුවට පැමිණ යුතු නෑ, ඒ හින්දා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අහෝසි කරන්න කියලා. තවත් සමහරු කියනවා අපේ ජනබල පක්ෂයෙන් ස්වාමින් වහන්සේලා පාර්ලිමේන්තුවට එවන්න නැතුව කරුණා කරලා පින් සිද්ධ වෙයි ගිහියෙක් පාර්ලිමේන්තුවට එවන්න කියලා යම් තැන්වලින් ඉල්ලීම් තියෙනවා. කොහොමනත් ඒ ප්‍රශ්නේ විසඳිලා නැහැ. එක්සත් ජාතික පක්ෂයක් තවම තමන්ගේ මන්ත්‍රීවරයා කවුද කියලා නම් කරලා නැහැ. අර මම කලින් සඳහන් කළා වගේ මේ සතියේ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම ඉවර වෙලා බොහෝ දුරට ඒ නියෝජිතයා කවුද කියලා නම් කරාවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒකත් නම් කරොත් තමයි නායකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුද කියන කාරණේ නම් කරයි කියලා කියවෙනවා. ඒව නැති වුණොත් ඒ පිළිබඳව තවදුරටත් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. සමහර තැන්වල පක්ෂ නායකතුමා පැමිණෙයිද වගේ අදහසුත් ආයමත් තියෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මුලදී කියලා තිබුණා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න තමන්ගේ සූදානමක් නැහැ කියලා. එහෙම වුණොත් පක්ෂ මහලේ තමරේ යවයිද කියලා සංවාද තිබුණා. නැත්තම් තරුණ මන්ත්‍රී කෙනෙකුට මේක අවස්ථාව ලබා දෙයිද, පක්ෂයේ වෙනුවෙන් කටයුතු කරපු අභ්‍යන්තරයේ ඉන්න වෙන කෙනෙකුට දෙයිද, ජාතික ලැයිස්තු කණ්ඩායමේ ඉස්සරහින් ඉන්න ජෝන් නමරතුංග මන්ත්‍රීවරයා මේ සඳහා පත් වේද, මේ වගේ අදහස් තිබුණා. නමුත් තාම අවසාන වශයෙන් කවුද ඒ සඳහා කියලා නම් කරලා නැහැ. බොහෝ විට මේ සතියේ ප්‍රශ්න විසඳේ කියන බලාපොරොත්තුවක් තියෙනවා.
හොඳයි, දැන් අර මේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තියෙන කතාවේ අලුත් හතු විති දැනගන්නට කැමති. අපි දන්නවා ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙවැනියට වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තේරීපත් වුණා. මනාප විදිහට ගත්තොත් එහෙම 104,237 මනාප සංඛ්‍යාවක් ඔහු ලබා ගත්ත. ඔහු දෙවැනි වුණේ පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියට, දැන් නම් අමැතිවරියට පමණයි. නමුත් මේ ඔහුට තියෙනවනේ චෝදනාවක් 2015 වසරේදී වෙඩි තැබීමක් හා සිදුවීමක් හා සම්බන්ධව චූදිතයෙක් බවට පත් වෙලා මරණ දඬුවම් හිමි වෙලා තියෙන්නේ. විශාල කතාබහක් තිබුණ පසුගිය කාලවකවානුවේදී මනෝජ් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට එන්න සුදුසුයිද නැද්ද කියන කාරණා, මොකද ඔහුගේ මේ මරණීය දඬුවම් සම්බන්ධයෙන් ඔහු ඇපලක් මේ වෙනකොට ඉදිරිපත් කළ තියෙන නිසා. දැන් මොකද නීතිමය පාර්ශව මේ සම්බන්ධයෙන් කියන කාරණා මේ සතිය වෙද්දී?
ඔව්, පාර්ලිමේන්තුවේ මේ ගැන කතා වුණානේ. ප්‍රේමනාත් සිද්දලවත්ත අලුත් මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඇහුවා රත්නපුර ජනතාව ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පත් කරලා තියෙනවා, ඔව් බන්ධනාගාරගත කරලා තියෙනවා, ඔව් අභියාචනයකුත් ඉදිරිපත් කරලා තියෙනවා, එහෙනම් ඔව් පාර්ලිමේන්තුවට ගේන්න නියෝග කරන්න කියලා ඔහු ඉල්ලුවා. කතානායකවරයා කිව්වේ එතුමගේ අභියාචනය ගැන කිසිම දැනුවීමක් වෙනකන් කතානායකවරයාට ලැබිලා නැහැ. ඒක අධිකරණයෙන් ගන්න ඕන තීන්දුවක්. නමුත් එතුමට ඡන්ද දීපු ඡන්ද නායකයන්ගේ අයිතිය පැහැරගන්න එක එතුමාව වහාම පාර්ලිමේන්තු ගේන්න කියලා බන්ධනාගාරයට තමන් මතක් කරනවා කියන එක කතානායකතුමා කිව්වා. ඒදී දිනේෂ් ගුණවර්ධන සභානායකතුමාත් ඇහුවේ, ආයමත් ඇහුවේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ගේනවද කියන කාරණය. කතානායකවරයා කිව්වේ ලබන 8 වෙනිදා පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දීලා තියෙනවා කියලා. එතකොට එදා පාර්ලිමේන්තුව විසිරෙනකොට තිබුණු උත්තරය තමයි 8 වෙනිදා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා කතානායකවරයා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට කියලා තියෙනවා කියලා. නමුත් ඊයේ දවසේ මේ ඉල්ලීම කරන්නේ බන්ධනාගාරයෙන්නේ. බන්ධනාගාරයට කියනවා එතුමාව පාර්ලිමේන්තුවට එවන්න කියලා. බන්ධනාගාරය අයිති වෙන අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශයෙන් විමසීමක් කරනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒක සුදුසුද, ඒක කරන්න පුළුවන් වැඩක්ද කියලා. ඊට පස්සේ අධිකරණ අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව විමසීමක් කරනවා. එතකොට ඊයේ දවසේ නීතිපති දෙපාර්තමේන්තුවේ පිළිතුර හම්බ වෙලා තියෙනවා. එහිදී කියන්නේ මරණ දඬුවම තියෙන නිසා විශේෂයෙන්ම මේ ව්‍යවස්ථාවේ 89A91A කියන මේ ව්‍යවස්ථා අනුව එතුමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පැමිණෙන්න බෑ. දැන් 91A කියන ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා ඡන්දදායකෙක් හරි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හරි වෙන්න මරණ දඬුවම තියෙන නිසා සුදුසු නෑ කියන කාරණේ සඳහන් වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම මරණ දඬුවමට නියම වෙච්ච කෙනෙකුට මැතිවරණයේ ඡන්ද හිමියෙකු වෙන්න හරි ජනමත විචාරණයකදී ඡන්ද දෙන්න හරි සුදුසු නෑ කියන කාරණයක් සඳහන් වෙලා තියෙනවා කියලා මතක් කරනවා. ඒත් එක්කම මේ වගේ අවස්ථාවක කොන්දේසි රහිත සමාවක් හම්බ වුණොත් ඒ දවසේ ඉඳලා එහෙම සුදුසුකමකට පෙනී ඉන්න හැකියාව තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවේ උත්තරය තමයි මේ මොහොතේ මේ තියෙන තත්ත්වය අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන්න බෑ කියන කාරණේ. ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව ඒ අනුව කතානායකතුමා පොරොන්දු වුණාට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඒ පිළිබඳව ඉල්ලීම් කරාට 8 වෙනිදා පාර්ලිමේන්තුවට එන්න ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ තියෙන තත්ත්වය අනුව ඔහුගේ අභියාචනය පිළිබඳ සලකා බැලීමක් කරලා ඔහු ඒ වරදෙන් නිදහස් කරොත් එහෙම නැත්නම් අර කියනවා වගේ ව්‍යවස්ථාවේ තියෙනවා වගේ කොන්දේසි රහිත සමාවක් ලැබුණොත් අන්නේ දවසේ ඉඳලා ඒ සුත්තුකම සලකා බලાવી. නමුත් එතකන් ඒ සඳහා ඉඩක් නැති බව තමයි දැන් අලුත්ම තොරතුරු අනුව වාර්තා වෙන්නේ.
දැන් ඔයාලා පනල්ලේ තවත් නව රාජ්‍ය අමාත්‍යදුරයක් සඳහා දිවුරුම් දීමකුත් සිදු වුණා පසුගිය සතියේදී. හිටපු අමාත්‍යවරයෙක් වන සුසිල් ප්‍රේම්චන්ද මහතායි මේ විදිහට දිවුරුම් දුන්නේ. දැන් නිල වශයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් විදිහට දිවුරුම් දීමෙන් පරිබාහිරව ගිහලා මෙහෙම වෙනම දිවුරුම් දුන්නේ ඇයි කියන කාරණාවත් දැනගන්න කැමතියි.
ඔව්, දැන් ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයා, ඒ වගේම පරිණත දේශපාලනඥය, කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු අධිනීතිඥවරයෙක් විදිහට කටයුතු කරපු, දේශපාලන අධ්‍යක්ෂින් තියෙන මංකෝගේ සම්දාන මහලේකම්වරයා විදිහට කටයුතු කරපු කෙනෙක්. නමුත් ඔහුට මෙවර මනාප ලැයිස්තුවේ අගිස්සෙන් තමයි කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වුණේ. වෙනද වගේ ලොකු ජනප්‍රියත්වයක් ඔහුට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ මනාපයෙන් පෙන්නුම් කරලා තිබුණේ නැහැ. කොහොමුණත් අර එදා මගුල් මඩුවේදී අමාත්‍ය දුර බාර ගන්න දවසේදී සුසිල් ප්‍රේමජාත් මහත්මයා තමන්ට කැබිනට් ඇමති දුරයක් නොමැති නිසා පැමිණෙන්නේ නැහැ, ඒ බාර ගැනීමක් නැහැ, දිවුරුම් දෙන අවස්ථාවටත් හිටියේ නැහැ කියලා තොරතුරු වාර්තා වුණා. කොහොමුණත් එදා දවසේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්තන කියන අමාත්‍ය දුරය රාජ්‍ය අමාත්‍ය දුරේ බාර දෙන්න හිටියේ විජේදාස රාජපක්ෂ මහත්මයාට කියලා තොරතුරක් තිබුණා. නමුත් එතුමා නුවර මගුල් මඩුවේ පැවැත්වෙච්ච උත්සවයට ගියත් තමන් රාජ්‍ය ඇමතිකම් බාර ගන්න ලෑස්ති නැහැ කියලා ඔහු ප්‍රකාශ කිරීමත් එක්ක එදා ඔහුගේ නම කිව්වෙත් නැහැ, ඔහු දිවුරුම් දුන්නෙත් නැහැ. එතකොට මේ තනතුර කිස්ව තිබුණා. මේක අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගැනෙන රාජ්‍ය අමාත්‍ය දුරයක්. දැනටත් රාජ්‍ය අමාත්‍යවරු 3 දෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට පත් කරලා තිනවා. පියල් නිශාන්ත සිල්වා, සීතා අරඹපොළ සහ විජිත බේරුගොඩ. එහි 4 වෙනි රාජ්‍ය අමාත්‍යවරයා විදිහට තමයි සුසිල් ප්‍රේමජාත් මහත්මයා දිවුරුම් දුන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන කියන රාජ්‍ය අමාත්‍ය දුරේ ඒ අනුව අර මුලින් තිබුණු මත පසකට ගිහිල්ලා කැබිනට් අමාත්‍ය දුරයක් වෙනුවට රාජ්‍ය අමාත්‍ය දුරයක් දිවුරුම් දුන්නා. මේක අර මම කලින් කිව්වා වගේ දිවුරුම් දෙන නියමිත වෙලා හිටියේ විජේදාස රාජපක්ෂ මහත්මයා. එතුමා රාජ්‍ය අමාත්‍ය දුර බාර ගන්න කැමති නැහැ, සූදානම් නැහැ කියන අදහස මත ඌ ඒ තනතුර බාර ගත්තේ නැහැ. නමුත් ඒ වගේ කීම දැන් සුසිල් ප්‍රේමජාත් මහත්මයා බාර ගත්තා.
අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි අද දවසේදී අවසාන කාරණාව බවට සාකච්ඡාවට බඳුන් කරගන්නේ පාස්කු ප්‍රහාරය සඳහා පත් කළ තියෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පසුගිය සතියේදී සලකා බැලුණු කාරණා සහ සාක්ෂි ලබා දීම සඳහා කැඳවුණු පුද්ගලයින් පිළිබඳව රටේ ප්‍රමුඛ පෙළේ නායකත්ව දරපු පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් තිබුණා පසුගිය සතියේදී. මනෝජ් අපි දැක්ක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නාවලුන් මේ කමිටුවට කැඳවලා තිබුණා සාක්ෂි ලබා දීම සඳහා. ඔවුන්ගේ සාක්ෂි වලින් මොන වගේ කාරණාද හෙළිදරව් වෙලා තිබුණේ?
විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයා අඛණ්ඩව සාක්ෂි ලබා දෙමින් සිටියා. ඔහුගේ කරුණු ඉදිරිපත් කිරීම අවසන් වෙලා හරස් ප්‍රශ්න සඳහා ඒ අවස්ථාවට තමයි ඔහු දැන් මුහුණ දීලා ඉන්නේ. කොහොමුණත් සැප්තැම්බර් 14 වෙනිදා තමයි ආයිමත් ඔහු පෙනී ඉන්න නියමිත දීර්ඝ සාක්ෂි විභාගයකට මුහුණ දීමෙන් පස්සේ. කොහොමුණත් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටපු ලිපිඥ මේජර් ප්‍රදීප් පයාගල මහත්මයා, නිලන් ජයවර්ධන මහත්මයාගෙන් මාර්තු 24 වෙනිදා රාජ්‍ය බුද්ධ්‍යංශයට ලබා දුන්නාය කියන ලිපිය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා එහිදී ඔහු හරස් ප්‍රශ්න කිරීම සිද්ධ කළා. එහිදී ඔහු කිව්වේ මීට කලින් කොමිසමේදී අනාවරණය වෙලා තිබුණා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙක් වෙච්ච රිස්කාන් බදියුදීන්ගේ සහාය අරගෙන සහරම් නහෂීන් ඉන්දියාවට පලා ගියා කියන බුද්ධි තොරතුරු නිලන් ජයවර්ධන මහත්මයාට මීට කලින් සාක්ෂි ලබා දීලා මේ කොමිසමේදී කිව්වේ යුද හමුදා බුද්ධි සේවය ලබා දුන්නු අදාළ තොරතුරු තියෙන ලිපියේ එක කොටසක සහරම් ඉන්දියාවට පලා ගිහිල්ලා තියෙනවා, තවත් කොටසක සහරම් ලංකාව ඇතුළේ ඉන්නවා කියන බව සඳහන් කරලා තිබුණ නිසා යම් පරස්පරතාවක් මත වුණා කියලා. සහරම් විදේශගත වෙච්ච බවට තිබුණු රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු එහිදී සඳහන් වෙලා තිබුණේ නැහැ කියන කාරණේ නිලන් ජයවර්ධන මහත්මයා මීට කලින් සඳහන් කරලා තිබුණා. එහිදී මේ ප්‍රදීප් අයගල නීතිඥවරයා සඳහන් කළේ තමන් එවපු මේ වාර්තාව සහරාන් ගැන විමර්ශනයට බාධාවක් වුණාද කියන ප්‍රශ්නය මතු කරා. එහිදී නිලන් ජයවර්ධන මහත්මයා උත්තර ලබා දුන්නා, මට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාගේ වාර්තාව සහරාන් ගැන හොයන්න බාධාවක් වුණේ නැහැ. නමුත් අනිත් කාරණය තමයි යුද හමුදා බුද්ධි අංශයට කලින් මට බටහිර බලගත බුද්ධි අංශයක් තොරතුරු ලබා දුන්නා සහරාන් පිටරටක ඉන්නවා කියන කාරණය කියලා ඔහු එතන සඳහන් කළා. ඊට පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරියට අවස්ථාව හම්බුණා නිලන් ජයවර්ධන මහත්මයාගේ කරත් ප්‍රශ්න අහන්න. එහිදී ඇය සඳහන් කරලා තිබුණා තමන්ගේ සේවාදායක එමන්නත්තම් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා, දන්වලා තියෙනවා නිලන් ජයවර්ධන මහත්මයාගෙන් හරස් ප්‍රශ්න අහන්න එපා කියන කාරණය සඳහන් කළා. ඒ අනුව ඇය හරස් ප්‍රශ්න ඇහුවේ නැහැ. ඉතින් දිගින් දිගටම සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයාගේ නීතිඥවරයාත් අර ටොප් සීක්‍රට් කියලා තිබුණු කාරණය ලිපි සඳහන් කරලා තිබුණු කාරණය අරබයා හරස් ප්‍රශ්න විමසින් සිද්ධ කරා. එහිදීත් ඔහු මතු කරේ, මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියුවා නම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැනේ කියන කාරණය. මෙහිදීත් නිලන් ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජබුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා සඳහන් කරා. කොහොමත් එක දිගට සාක්ෂි ලබා දීලා හරස් ප්‍රශ්නවලට උත්තර දීලා නැවතත් ඔහුට සැප්තැම්බර් 14 වෙනිදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්න කියලා නියෝග කරලා තියෙනවා.
අර හරස් ප්‍රශ්න කතාවේදී මේ මනෝච්ච මේ යම් කිසි ගැටලුවක් ඇති වෙනවා. ඇයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය QA කමිටු හමුවේදී ඇයි තමන්ගේ සේවාදායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට දැනුම් දීලා තියෙන්නේ මේ හිටපු බුද්ධිංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධනගෙන් හරස් ප්‍රශ්න අහන්න එපා කියලා තමාට දැනුම් දීලා තියෙන්නේ කියලා. ඇයි අතට මේ වගේ කාරණාවක් හිටපු ජනාධිපතිවරයා තමන්ගේ නීතිඥ වරියට දැනුම් දීලා තියෙන කුමන කර්මය කරුණක් අරඹයා කියලාද වාර්තා වෙන්නේ?
ඔව්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා නිවේශ නියෝජ්‍ය පොලිස් නිලන්ත ජයවර්ධන කියලා කියන්නේ ඔව් කරුණු වාර්තා කරන්නේ ජනාධිපතිවරයාට. නිරන්තරයෙන් ඔව් සමග සම්බන්ධතා තියෙන පුද්ගලයෙ. නමුත් රටේ සේනාධිනායකයා විදිහට, ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ඔහු කටයුතු කරපු ආකාරය පිළිබඳවත් යම් ප්‍රශ්න කෙරෙන වෙලාවක්, ඉතින් හරස් ප්‍රශ්න අහනවද නැද්ද කියන එක අදාළ පාර්ශවයට තීරණය කරන්න පුළුවන්. හරස් ප්‍රශ්න අහනවද නැද්ද කියන එකත් අදාළ කෙනාගේ අභිමතය පරිදි සිද්ධ වෙනවා. නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නීතිඥවරියට ඒ අවස්ථාව ලබා දුන්න වෙලාවේ කොමිසම ඇය සඳහන් කළේ තමන්ගේ සේවාදායකයා වෙච්ච හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රාජබුත් සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් හරස් ප්‍රශ්න අහන්න එපා කියලා තියෙනවා කියලා. ඒ මත එතනින් එහාට හරස් ප්‍රශ්න විමසීමක් සිද්ධ වුණේ නැහැ. ඒ තම තමන්ගේ අභිමතය.
ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගේ සතියේදී ශ්‍රී ලංකාවේ උණුසුම් කාරණා සමාලෝචනයට අදත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති. ආයුබෝවන්. අපි ලබන සතිය සඳුදා නැවතත් හමු වෙමු.
බොහොම ස්තුති දිලොක්ෂි. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.